පින්වතුනි අපි මේ මොහොතට කලින් දිවිගෙට කලින් අපි කතා කරමින් සිටියේ කන්නාඩිය ළඟදී ප්‍රතිබිම්බය අපට හමු වෙනවා. ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගෙන අපි රූපයට බැඳෙන බව, හසු වෙන බව නිදර්ශනයක් කොටගෙන අපි කතා කළා. ඒ වගේම කාය වාක් මනෝ සංඛාර, පුඤ්ඤ අපුඤ්ඤ සංඛාරයෝද ඒ අවිද්‍යාවේ මුලාව තුළම සිදුවෙන හැටි, බල්ලගේ විදියට ගුණ උපමාවද සම්බන්ධ කරගනිමින් අපි සිහිපත් කරලා දුන්නා. ඉන් අනතුරු අපි ඇතුළත ආධ්‍යාත්මය තුළ සැවටීමද මේ හා කරුණු මතම මෙවැනිම ධර්මතාවයක් තුළම අපි රැවටෙන මුලා වෙන බව අපි මතක් කරමින් සිටී. අපි අවසානයේදී සිහිපත් කළා අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනවා කියන්නේ දකින, අහන, දැනින, දැනගන්න කියන මේ සිව් කාරණාවයි. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ටික. අහන බව, දකින බව, දැනෙන බව, දැනගන්න බව කියන මේ කරුණු හතරයි. මෙන්න මේ කරුණු හතරම අපට සිදු වෙන්නේ, හමු වෙන්නේ අර කියන මුලාව හැවටීම නිසාම. දැන් අපි ඉස්සෙල්ලා පෙන්වුවා බල්ලගේ ක්‍රියාව, බල්ලගේ මානසික ක්‍රියාව, ඒ වගේම බුරණ වාචික ක්‍රියාව, පහුරුගාමින් ඉඳවටේ කැරකීම් කරන කායික ක්‍රියාව. මේ සියල්ලම නිර්මාණය වෙලා තුනේ, එකසීලා තිබුණේ බල්ලෙක්ක කියන හැඟීමට සාපේක්ෂකවයි. එතන බල්ලෙක් කියන හැඟීමක් නිසා සැබවින්ම බල්ලෙක් නැති බව තමා නිසාම හටගත්ත ඡායාවටම බල්ලෙක් කියා ඇති කරගත් රැවටීමක් බව, ඒ රැවටීම කියලා කියන්නේ හිතෙන් හදාගත් දෘෂ්ටියක් බව අපි පැහැදිලි කළා. අපි දැනටත් මේ අහනවා, දකිනවා, දැනෙනවා, දැනගන්නවා කියන කාරණාවන් තුලත් මෙන්න මෙවන් ධර්මතාවයක්මයි සිද්ධ වෙන්නේ. මෙවන් ධර්මතාවයක්මයි සිදු වෙන්නේ. අපිට කවදාවත් ඇහැ රූපේ, කන ශබ්දේ, නාසයේ ගන්ධයේ, දිව රසයේ, කය පහස කියන මේ රූපායතන හමු වෙලා නැහැ. හැබැයි ඒ ටිකේ ගැටීම නිසා හටගන්නවා වේදනා, සංඥා, සංඛාර. සිතට හසු වෙන, සිතට අරමුණු වෙන සිතුවිලි උපදිනවා මේ හේතු ගැටීම නිසා. හේතු රූපයක් ගැටීම නිසා, කලත් සම්පයත් ගැටීම නිසා, නාසියත් ගන්ධයත් ගැටීම නිසා, දිවත් රසයත් ගැටීම නිසා, කයත් පහසත් ගැටීම නිසා උපදිනවා අර කණ්ණාඩිය මත අපට දකින්නට ලැබුණු, දිය මත දකින්නට ලැබුණු ඡායාව හා සමාන දෙ. ඡායාව හා සමාන දෙ. අපි කියුවා ඡායාව කියන එක අපි දහමින් පෙන්නවා මරීච කූපමා සංඥා, මිරිඟුව වගේ කියලා සංඥාව. මිරිඟුව කියන්නේ කුමක්ද කියලා අපි පැහැදිලි කළා. වතුර වගේම පේනවා, ඒත් වතුර නෙවෙයි. වතුරය කියන මුලාව ඇති කරවන්න පෙනෙන නිමිත්තක් සටහනක් පමණයි. සැබෑවටම හියත්තේ මිරිඟුව. ඒත් දකින අය රැවටෙනවා වතුර කියලා. දැන් බලන්න කණ්ණාඩිය සැබවින්ම තියෙන මිරිඟුව. මම ඉන්නවා මගේමයි මාවමයි කියන අදහස උපදින. මිරිඟුව දකින මෝ වතුරමයි කියන අදහස උපදින. දැන් එතනදී රැවටෙන්න යම් හේතුවක් නැතුව නෙමෙයි. වතුර කියලා නිකම්ම රැවටෙනවා නෙමෙයි, වතුර කියලා රැවටෙන යමක් එතන තියෙනවා. මමමයි මගේමයි කියලා නිකම්ම රැවටෙනවා නෙමෙයි, රැවටෙන්න හේතුවක් නිමිත්තක් එතන තියෙනවා. බල්ලා බල්ලෙක් කියලා නිකම්ම රැවටුණා නෙමෙයි, බල්ලට රැවටීමට සාධක වෙච්ච යම් නිමිත්තක් එතන තිබුණා. මෙන්න මේ වගේ පින්වතුනි, අපිද රැවටෙන්න යම් නිමිත්තක් සටහනක් තියෙනවා. මෙන්න මේ නිමිත්ත, මේ සටහන හඳුනාගත්තොත් අර නිදර්ශන ටිකත් එක්ක ඔන්න අපට අනුමාන දැක්මක් තියෙනවා. කණ්ණාඩිය ළඟ මුලා වෙනවා වගේ, දියෙහි ඇඳෙන ඡායාවට මුලා වෙනවා වගේ, අපද නිරන්තරව මේ සලායතනෙම ආයතන හයේදිම අපි රැවටෙනවා නේද, අපි මුලා වෙනවා නේද කියන දැක්ම ලබන්න පුළුවන්. මෙන්න මේ ටික හරියට ලැබුවොත් මෙන්න මෙතනට කියනවා ධම්මටිච්ඡ ඥානය කියලා. අර සුසී මහාමුදුරන්ට බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්න මේ ධම්මටිච්ඡ ඥානයට අනුව අනතුරුව නිර්වාණ ඥානය උපදින බවමයි. මොකද දුක්ඛේ ඥානය, සමුදය ඥානය කියන දැක්ම හරියටම උපදින්න ප්‍රමාණවත් වෙනවා මෙන්න මේ කියපු තැන අපි කතා කර දැන්. එහෙනම් මොකද්ද කන්නාඩී අපට ඡායාවක් තියෙනව රැවටීම ඇති වෙන්නේ, හේතුවක් නිමිත්තක් තියෙනවා. දියමත ඡායාවක් තියෙනව රැවටෙන්න මුලා වෙන්නේ. එහෙනම් අපිට රැවටෙන්න මුලාව, මුලාවටපත් වෙන්න නිමිත්ත සටහන මොකක්ද? මෙන්න මෙතන හඳුනාගත්තොත් චක්ඛායතනෙදි, සෝතායතනෙදි, ඝානායතනෙදි, ජීවායතනෙදි, කායායතනෙදි, මනායතනෙදි. ඒ කියන්නේ ඇහ, කන, නාසය, දිව, කය කියන මේ ආයතන හයේදී කොතනද අපි රැවටෙන්නේ, කොතනද මුලා වෙන්නේ? මුලාව කුමන නිමිත්තක් සාධනීය කර පාදක කරගෙනද කියන මෙන්න මේ කරුණ අපි ගලපගත්තොත් අපිට පුළුවන් මේ සැකරෙන් දිනන්න, ජය ගන්න පුළුවන්. ඔබ ජීවිතේ ජයගත්තා රටකින් රටකට ඇවිල්ලා. ඒ නැනනුවණ ඇති නිසා, දැනුමකම ඇති නිසා ඔබට පුළුවන් මෙන්න මේ තැන තේරුම් ගත්තොත් මේ සැකරක් දිනන්න. සැකයක් නැතුව සැකර දිනන්න පුළුවන්, ජය ගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතනදී අපිට ඇහැ, කන, නාසය, දිව, කය කියන පංච ආයතනයේ මේ මුලාව වැඩි. ඇහැට පේනවාමයි, කනට ඇහෙනවාමයි, නාසයමයි දැනගන්නේ, දිවමයි දැනගන්නේ, කයමයි දැනගන්නේ කියන දෙවි මුලාවක් තියෙන මේ ආයතන පහට. ඒත් අපිට අනුමාන දැක්මක් මේ මිත්‍යාව බිඳගන්න පුංචි නිදර්ශනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ හිතන්න මේ පිරිස ඉදිරියේ අපි කීප දෙනෙකුටම එකම අරමුණක් ඇහැට ගැටෙනවා. දැන් අපි ඇහැට ගැටෙන අරමුණ නම් දැනගන්නේ අපි ඔක්කොම දැනගන්න ඕන එකක් නේ. අපි හැමෝගෙම ඇහැට ගැටුනේ එකම අරමුණක්. හැට ගැටුණු අරණුන රූපේ නම් අපි දැනගන්නේ අපි ඔක්කොම දැනගන්න ඕන එක දෙයක් නේ. එහෙත් අපේ දැනගැනීම් නානා විද වෙනවා. හිතමු අපි දැන් එකම කාන්තා රූපයක් අපි සමෝගෙම ඇස්වලට ගැටුණා කියන්නේ. ඔන්න මම දැනගන්නවා ඒ රූපේ හැට ගැටිලා මගේ අම්මා කියලා. තව කෙනෙක් හඳුනගන්නවා මගේ බිරිඳ කියලා. අනිත් කෙනා හඳුනගන්නවා මගේ අක්කා කියලා. තව කෙනෙක් හඳුනගන්නේ දැනගන්නේ මගේ නංගි කියලා. තව කෙනෙක් දැනගන්න ලොකු අම්මා කියලා. තව කෙනෙක් දැනගන්න පුංචි අම්මා කියලා. තව කෙනෙක් දැනගන්නේ යාත්තා අම්මා කියලා. බලන්න එකම රූපය ගැටුනේ ඇහැට හැමෝගෙම වෙනසක් නේ. දැනගනි පිළිද. ඇයි අපි රූපේ නම් දකින්නේ රූපේ නම් දැනගන්නේ ඔක්කොම එක විදිහක් වෙන්නේ. ඇයි මේ වෙනස? මෙන්න මේ වෙනස අපට කියලා දෙන්නේ අර රැවටෙන මුලා වෙන බවට සාක්ෂි. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති සං සංජානාති ඉදිනුවේ හඳුනනවා යං සංජානාති තං විතක්කේති හඳුනන දෙයට කල්පනා කරනවා යං විතක්කේති තං විජානාති විතර්ක කලේ කල්පනා කලේ යමස්ස එහෙම දැනගන්න. එතකොට අපි දැනගන්නේ කල්පනා කරලද මෙනෙහි කරලද? කල්පනා කරන්නේ මොකක් දිහා බලාගෙනද? නිර්වෝධ දිහා බලාගෙන. යං සංජානාති තන්ත. දැන් එහෙට රූපේ ගැටුණාට සිතන හිතට ගොදුරු වෙලා තියෙන්නේ රූපේ නෙමෙයි රූප සංඥා. සඤ්ඤාව එක එකනාට එක එක විදිහට පේනවා. අම්මා වගේ පේනවා, බිරිඳ වගේ පේනවා, නංගි වගේ පේනවා, අක්කා වගේ පේනවා, ලොකු අම්මා වගේ පේනවා, පුංචි අම්මා වගේ පේනවා, අත්තන්ව වගේ පේනවා. හැබැයි මේ හැමනිටකම පහළ වෙලා තියෙන බිරිඳුවා. මේ හැමෝම මේ කල්පනා කරන්නේ මිරිඟුවයි කියලා හිතාගෙන නෙමෙයි, ඡායාවයි කියලා හිතාගෙන නෙමෙයි. රූපයයි කියලා. රූපයයි කියලා අර කණ්ණාඩිය ළඟ දිය මත රැවටුණා වගේම අපි හැම වෙලාවකම හැම මොහොතකම මෙන්න මේ බඳු තැනක රැවටෙනවා මුලා වෙනවා. එතකොට අපිට හැමතිස්සෙම මෙන්න මේ හේතු හේතු නිසා හටගන්න ධර්මයෝ අපි දකින අහන දැනෙන දැනගන්නවා කියන මේ ක්‍රියාව සම්පූර්ණ කරන්න හේතු සාධක වෙලා තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් මම දෙවනි කෙනෙකුට දෙනවා යමක් අතට තුන්වෙන්නාට දෙන්න කියලා. දැන් දෙවෙනි කෙනා අරගෙන තුන්වෙනි කෙනාට අතට දෙනවා. දැන් තුන්වෙන්නා කියනවා නම් මට මේක දුන්නේ පළවෙනි කෙනා කියලා ඒ කියන ප්‍රකාශයේ වරදක් තියෙනවා. ඇත්තටම නම් තුන්වෙන්නාට හම්බ වුණේ දෙවෙන්නාගෙන්. පළවෙනියාගේ සම්බන්ධයක් නැහැනේ. තුන්වෙන්නාගේ අතටපත් වුණේ දෙවෙන්නාගේ. හරිනම් කියන්න ඕන දෙවන්නාට දුන්නා කියලා. දෙවන්නාට පළවෙන්නා දුන්නා කියලා. එහෙම වුණත් හරි. නමුත් දැන් අපි යම් කෙනෙක් කියනවා නම් මට මේක දුන්නේ පළවෙනියා කියලා. දෙවෙනියා අතහැරිය අපේ ප්‍රකාශය වැරදි. ඒක මිත්‍යාවක් තියෙන බොරුවක්. මෙන්න මේ බඳු මිත්‍යාවක් අපි හැමදාම එම මොහොතකම අපෙන් සිද්ධ වෙන. වැරද්දක් සිද්ධ වෙන. පළවෙනියා කියන තැන අපි හැත් රූපයක් කියන කොටසට ගත්තොත් මේ ඇහත් රූපයත් නිසා වේදනා සංඥා සංඛාර මේ ධර්මියෝ පහළ වෙනවා. එතකොට සිතට අරමුණ ගොඩ නැගෙන්නේ එතන. සිතට විසිය හම්බ වෙන්නේ එතන. එතකොට සිත මේ නාමයම ඇසුරු කොට දැනගත්ත රූපයයි කියලා කියනවා නම් හිතනවා නම් අන්නර අතලදි කරපු අර තුන්වෙනා දෙවන්නා වත හැරලා පළවෙනියාගෙන්ම හම්බ වුණා කියලා කිව්ව වැරද්ද වගේ. අපටත් යමක් හිතනවා හිතලා දැනගන්න කියන තැනදී ඒ ක්‍රියාවේදී සාධක වෙලා තියෙන්නේ පාදක වෙලා තියෙන්නේ සංඥා සිතුවිලිම. හැබැයි සිතුවිලි මේ හටගත්තේ නැහැ. දැන් ප්‍රතිබිම්බේ මේ හටගත්තේ නැහැ. දියමත ඇඳුන ඡායාවේ මේ හටගත්තේ නැහැ. ඒක හේතුපත්ති එදිලමයි හටගත්තේ. එතකොට හේතුපත්ති එදිලා යම් ධර්මතාවයක් හටගෙන තියෙනවා. හටගත්ත දේ ඇත්ත තමයි. හේතු නිසා යමක් හටගත්තා නම් හේතු නැති වෙනකොට නැතුව යනවා. අනේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී කියලා කොණ්ඩඤ්ඤහාමුදුරුව දනු ලැබුණු නවන ධම්මචක්ක සූත්‍ර දේශනාවේදී කියෙන්නේ මෙන්න මේ බණ්ඩට. හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙනවා. දැන් අපට හටගත් දේ අපි දකිනවා. මේ හේතු ගැටීම නිසා හටගන්න ඡායාව අපි දකිනවා. හැබැයි දකිනකොටම අපි සිහි කරගන්නේ රූපේ. පෙනෙන්නේ නාමය සිහි කරගන්නේ අපි අවධානය යොමු කරන්නේ රූපය පිළිබඳව. දැන් බලන්න අම්මා කියලා, අක්කා කියලා, නංගි කියලා, පුංචි අම්මා කියලා, බිරිඳ කියලා, ලොකු අම්මා කියලා, අත්තම්මා කියලා හිතපු තැන්වල අපි හිතලා තියෙන රූපයක් පිළිබඳවනේ. නමුත් හිතන තැන තිබුණේ රූපේ නෙමෙයි සංඥාව. ඡායාව. සිතින් හටගත් දෙයක්. දැන් ඔන්නතන වැරද්ද තියෙන්නේ. මෙන්න මෙතනම වරද තියෙන්නේ. අනුමාන වශයෙන් තේරුම් ගන්න අපි ඒක ඊට වැඩි තැනකින් තේරුම් ගන්න උත්සාහ කරමු. යමක් හිතන්න මේ දින කීපේ හිතන්න අවස්ථාවක් වෙනවා. ධර්මදේශනාව සංකරන්න ප්‍රථම. දැන් හොඳට හිතලා බලන්න, කල්පනා කරලා බලන්න අපට පෙනෙන්නේ රූපේම නම් රූපය කියන්නේ සතර මහා ධාතු ආපාදාය රූප. ඒක වෙනසක් නෑ. නමුත් අපි රූපය දැනගන්නේ එක එක නම් වලින්. දැන් බලන්න අපි අර මැටි කුලිය කියන තැන අපි ගත්තා. එතන තිබුණේ රූපය හැටියට නම් එකම මැටි. නමුත් පෙනෙන හැඩයට එක එක නම්ින් අපි ඒකට වටිනාකමක් එකතු කරා. දැන් බලන්න මෙතනත් වෙලා තියෙන මොකක්ද කියලා. රූපේ එක එක හැඩයට එක එක නමින් එකම රූපයට එක විවිධ නම් පනවමින් කෙනා කෙනා දැනුවත් වෙලා තියෙනවා. අපි රූපය ගැන දැනගෙන නැහැ. රූපය ගැන දැනගත්ත නම් ඒකේ තියෙන විශ්ව සාධාරණ ධර්මතාවයේ ප්‍රමාදහසු වෙනවා තමයි. දැන් අපි අපේම සිතේම හටගත් ඡායාවට අපි රූපයයි කියන රැවටීම කන්නාඩි ළඟ දිවන්නක් මේ ඉදිය මත ඇඳුණු ඡායාවට රැවටෙන්නක් මෙන්ම ප්‍රබදු ආකාරයකින්ම සිද්ධ වෙනවා මේ පංච ආයතනය තුළ. පංච ආයතනය කියලා කිව්වේ ඇහැ, කන, නාසය, දිව, කය. රූප සංඥා, ශබ්ද සංඥා, ධම්ම සංඥා, රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටම්බ සංඥා. දැන් අපි ඔය ටික වඩා හොඳින් මේ කරුණු ගැන තේරුම් ගන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන් තැන යෙදෙන්නේ මන ආයතනයත් එක්ක. මාර්ග භාවනාවක් කවදාවත් පංචායතනයක් එක්ක යෙදෙන්නේ නැහැ. ඒක යෙදෙන්නෙම මන ආයතනයත් එක්ක. උඟාක් තුරට මේ අවුල් ලියා ගන්න පුළුවන් වෙන්නේ මන ආයතනයත් එක්ක මේ සමීක්ෂණය මේ ගවේෂණය ආරම්භ කළොත්. මෙහෙම රැවටීමක් මෙහෙම මුලාවක් වෙනවද ඇත්තටම කන්නාදී ළඟ සිදු වෙනව ඇත්ත. දියමත ඇඳපු ඡායාවට බලලා මුලා වුණා ඇත්ත. ඒ වගේම මුලාවක් ඡායාවක් අපද වෙනවද ඉස්සෙල්ලා දැනගන්න ඕන එකක්. එහෙම එකක් වෙනවද? වෙනවනම් කොතනද? ඒ මුලාව නිසා මොනවද සිද්ධ වෙන්නේ? අන්නා විද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන කියන පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දැක්ම දහම තමන්ට දැනුවට අවබෝධයට එන්න ඕන නැතන. දැන් බලන්න හොඳට අපි හිතමු මොහොතකට ඔබ දැන් බලන්නේ මාතේ තියෙන මේ වස්තුව මේ රූපේ දිහා. ඔන්න දැන් ඔබට එහෙට යමක් ගැටිලා ඔබ දැක්කා දැනගත්තා මේ හවල් දෙය කියලා කියන්නකෝ. ඒක හරි කියමුකෝ. දැන් ඇස් දෙක පියාගන්න. දැන් මොහොතකට කලින් ඔබ දුටුවේ දැන් සිහි කරන්න බලන්න. දැන් ඔබ අර ඇහැට ඇහෙන් දැක්කා කියන විදිහේම රූපයක් ඔබ දකින්නේ නැද්ද? ඒහා සමානම කිසිදු වෙනසක් නැතිව එබඳු රූපයක් දකින්නේ නැද්ද? දැන් බලන්න ඕක මිරිඟුවද ධාතුවද කියලා. දැන් ඔය පේන්නේ මිරිඟුවද ධාතුවද? එහෙනම් දැන් ඔන්න බලන්න දැන් ඕක දිහා බලනකොටත් වටාපත කියන අදහස නෙමේ දුපති. දැන් පේන්නේ නාම ධර්මයක් සිහි කරගන්න මේ අහවල් දෙ. භෞතික ලෝකයටයිද කාම ලෝකයටයිද කාම වස්තුවක් තමයි අපි සිහි කරගන්නේ. ඒ කියන්නේ හතර මහා ධාතුයෙන් හටගත්තු රූපයක් පිළිබඳවයි සිහියට එන්නේ. අපි හිතන්නේ මේ අහවල් දෙ. මේ අහවල් දෙ මේ අහවල් දෙ කියන මතකේ නෙමේ දෙන්නේ. දැන් ඔන්න බලන්න අපේ හිතට එන්නේ මේ ඡායාව දකිනකොට මේ අහවල් දෙක කියන රූපය. දැන් අපේ දැනගැනීම වටාපත නේද? දැන් ඔය ඇතුළතදී වටාපත කියන දැනගැනීමක් නේද ආවේ? දැන් බලන්න වටාපත කියන දැනගැනීම ඇතිකලේ කොමක් ළඟද? මොකද්ද හිතේ මෙවිලා තියෙන්නේ? එහෙනම් කණ්ණාඩිය ළඟ වෙච්ච රැවටීම, දිය මත සිදු වෙච්ච බල්ලගේ මුලාව ඒහා සමානව මුලාවක් මෙතන නැද්ද? දැන් ඔය වගේ නිමිති ගණනාවක් සීතල බලන්න අද එනකොට හමු වෙච්ච දේවල්. දැන් මේවා හිතේම උපදින නිමිති සටහන්ම විතරයි. දැන් තේරුම් ගන්න පරමාණු ධාතුව කියපු තැනයි මේ පෙනෙන තැනයි වෙනස. නාමයේ රූපයේ දෙකේ වෙනස. මේ නාමයේ රූපයේ දෙක වෙන් වෙච්ච තැන විඥාණයට පිටක් නැහැ. විඥානයේ නිතරම ආහාර ලබන්නේ නාම රූප දෙකේ එකතුවේ. ඔබට පුළුවන් රූපේ ඉවත් කරන්න නිතරම. දැන් ඔබට රූපය පෙනෙලා නැහැ. දැන් ඇස් දෙක පියාගෙන ඔබ භාවනාවකට යමුයි. නිමිති සටහන් ඕන තරම් කෙනේවි. ඒකක්වත් සතර මහා ධාතු හෝ සතර මහා ධාතුෙන් හටගත්ත දෙයක් නෙවෙයි. ඒ ඔක්කොම සිතේ උපදිනවා. හැබැයි ඔබ නැවටිලා බලන්නේ රූප 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 කීයද? ලෝකේ තියෙන දේවා. ඔන්න ඔය රැවටීම තියෙනකම් අපි පෙන්වන්නේ අර බල්ලගේ මුලාව තියෙනකම් බල්ලගේ කාය සංකාර වචි සංකාර මනෝ සංකාර තියෙනවා. බල්ල යම් දවසක අනේමම රැවටිලා නේද කියලා දැනගත්ත දවසට බල්ලගේ හිතේ කෝපෙකුත් නැහැ. බුරන්න ඕන කමකුත් නැහැ. නිද වටේ කෙරෙකි කෙරෙකි පවුරු ගන්න ඕන කමකුත් කාය සංකාර වචි සංකාර මනෝ සංකාර තුනම නැති වෙන බල්ලගේ මුලාව තේරුම් ගත්ත දවසට. ඒ කියන්නේ කර්ම නැහැ. කර්ම නැහැ කියන්නේ විඥානනේ, නාම රූපනේ, සලආයතනනේ, පස්සනේ, වේදනානේ, තණ්හානේ, උපාදානනේ, භවේනේ, ජාතියනේ, ජරා මරණ දෝක පරිවේ දුක්ඛම නිරුද්ධා. මේ සියල්ල නිරුද්ධ වෙන්නේ මොකක් නිරෝධයෙන්ද? අවිද්‍යාව නිරෝධයෙන්. අවිද්‍යාවත් නිවාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධය. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා චරා මරණං සෝක පරිදේ දුක්ඛ දෝමන සපායාස සම්බරං නිරුද්ධಂತಿ ඒව මේ තත්ත කේවලස්ස දුක්ඛ කන්දස් නිරෝධෝ මේ සියලු දුකේ නිවාරණය කර සිද්ධ වෙනවා. දැන් බලන්න බල්ලා එතන රැවටුන්නේ නැත්තම් බල්ලට කෝපයක් ඇති වෙන විදිහක් නේ, කාමයක් ඇති වෙන විදිහක් නේ, කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් නේ, කාය වචී මනෝ ත්‍රිවිධ සංඛාර නිරුද්ධයි. ත්‍රිවිධ සංඛාර නිරුද්ධ වුණේ මොඩකම දුර්වෙච්ච හැටි ඇත්ත ඇති හැටි දැක්ක හැටි. එහෙනම් දැන් ඔබ ඔය රැවටෙන තැන ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් ඔබටත් පුළුවන් ත්‍රිවිධ සංඛාර නිරුද්ධ කරන්න. නිරුද්ධ වෙනවා කරන්න කියලා වුණ කමන්නේ, නිරුද්ධ වෙනවා ඇත්ත දැකීම තුළ. දැන් බලන්න ඔබට කවදාවත් ඔහම ඉන්නකොට භෞතික ලෝකේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් අරමුණු වෙන්න පුළුවන්. දැන් එහෙත් ඔබ රූප ගැන හිතනවා, ශබ්ද ගැන හිතනවා, ගන්ධය ගැන හිතනවා, රසය ගැන හිතනවා, ලැබූ පහස ගැන හිතනවා. ඒ හිතන්න ඔබට ලැබිලා තියෙනවද රූප, ශබ්ද, ගන්ධ, රස, පහස උකට? දැන් දෙලෙත් තියාගෙන පුළුවන් වෙලාවක් මේ පරිශ්‍රය කරන්න. ඔබට පෙනේවි මමත් හැමදාම කණ්ණාඩි ළඟ රැවටෙනවා වගේ, බල්ලා දිය මත ඡායාවට රැවටෙනවා වගේ, මානසාම හටගත්තු ඡායාවට මම රැවටිලා නේද? මගේ කාය සංඛාර, වාචික සංඛාර, මනෝ සංඛාර, පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර. ඒ නිසා නේද මේ සසර දුවලා තියෙන්නේ? එහෙනම් මට මෙතන නිවැරදි වුණු සසර නිවැරදි කරගන්න පුළුවන් නේද කියන නියම ඔබට ලබන්න පුළුවන්. මේට වඩා අපි වෙන කතා කරන්න ඉතිරි ටික හෙට දවසේ කතා කරනවා. දැන් අද රාත්‍රියේ මුළුල්ලේ නිදි නොලබා මේ අධිනේ කරන්නේ ඔබට පුළුවන් මේ විහිිට උදෑසන වෙනකොට බුදුහාමුදුරු දේශනා කරනවා මධ්‍යමනි කාදී මේ ධර්මය උදේට අහලා හවස වෙනකොට අනාගාමී භව රහත් ඵලය ලබන්න පුළුවන් සජීවී ධර්ම. සවස අහලා උදේ වෙනකොට නාගාමී භව රහත් ඵලය ලබන්න පුළුවන් ධර්මයක්. ඔබ මෙන්න මේ තැන ඒකාන්තයෙන් මේ බඳු රැවටීමක් නේද තියෙන්නේ? නාම ධර්මයක් ඇති තැනක් මට සිහි වෙනම රූපේ නේද? හැබැයි දැන් ඔබට එක ප්‍රශ්නයක් එනවා. දැන් ඔබට දැනෙනවා මේ තේන්නේ ඔක්කොම නාම ධර්ම ඒ වුණාට සිහිවෙන්නේ රූපය කොහොමද? ඒක ගැලවෙන්නේ කොහොමද? දැන් මේ වැරද්ද අහුණාට ගැලවෙන්න බෑ. ගැලවෙන ක්‍රමය තමයි සීල, සමාධි, ප්‍රඥා. ඒක වෙනම අපි හොයනවා. අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕන රැවටෙනවා නේද කියන්නේ. රැවටෙන්නේ මෙතනනේ. දැන් ඔතන රැවටෙන නිසා නේද එහේ හරින්නේ. දැන් බලන්න එහේ පියාගෙන යමත්ත කෙනෙකුට අපේ නුන හවල්ද ඔන්න හැරෙන්න කලබලෙ. දැන් එහා අරින්නේ ඇයි? අතන රැවටිලා. මෙහි රැවටිලා මෙහි තියෙනවා කියලා හිතාගෙන බලන්න හැරෙන්න. කන යොමන, නාසය, දිව, කය. දැන් ඔන්න ඔබට පෙනෙන නාම ධර්මයන් මං කියන්නේ හඳුනාගත්තොත් රූපයෙන් මිදෙන්න පුළුවන් කියලා. රූපය කියලා කිව්වේ මොකද්ද? ඇහැ, රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රසය, කය, පහස. මේ 10ම රූප කොටසටයි ඇයිද? දැන් ඔබ ඇතුළත රැවටුනේ නැත්තම් ඔය සිතෙන් දකින ඡායාවට, නිමිත්තට, සටහනට රැවටුනේ නැත්තම් කවදාවත් ඔබට ඇහැ, කන, නාසය, දිව, කය සවිඥානික කරන්න වෙන්නේ නැහැ. ඇයි ඇහැ, කන, නාසය, දිව, කය සවිඥානික කරන්නේ? ආහාර තියෙන රූපේ, අහි ශබ්දය තමයි, ගන්ධය තමයි, රසය තමයි, පහස තමයි කියලා. එහෙ සීවිලා එහෙ බලන්න ඕන කැමැත්ත මත කැමැත්ත උපදිනවත් එක්කම මොකද්ද වෙන්නේ? එහෙ කනනාසය, දිවකය යම් ආයතනයක් සවිඥානික වෙයි. ඔබ ඇතුළත මුලා නොවන හැම මොහොතකම මුලා නොවී ඉන්නේ නම් ඒ තාක් ඔබේ එහෙ කනනාසය, දිවකය සවිඥානික වෙන්නේ නැහැ. එහෙ කනනාසය, දිවකය සවිඥානික වෙන්නේ නැහැ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසද නැහැ. ඒ කියන්නේ ඔබට සම්පූර්ණ රූප ලෝකේම මෙන්න මෙතන මේ අපි ඉදිරියටත් තියාගෙන දර්ශනය මත පිහිටලා. මොකද දර්ශනය මත පිහිටලා මෙන්න මේ ධර්මනේ දැක්ම දැකගත්තොත් ඔබට පුළුවන්කම තියෙන රූපේ අන්තයක් හරි. ඒ කියන්නේ අපි මතක් කළා එතන කොතනද? චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ කොතනද? අනාගතය. කාම ලෝකේ සම්පූර්ණ වෙන්නේ. එනිසා මෙන්න මේ රාත්‍රී කාලයේ වෙන කිසි දෙයක් නොකොට සිහි කොට බලන්න. ඇත්තටම මේ ධර්ම කියපු ධර්ම ඇත්තක්. දැස් පියාගෙන හොඳින් බලන්න මේ පේන හැම නිමිත්තක් හැම සටහනක් මේ රූප නොවේ නේද? මේ රූප භව නේද? රූප භවට නේද මවල පෙන්නන්නේ? මිරිඟුව ඇතිතන වතුර පෙන්නනවා වගේ, ඡායාව ඇතිතන රූපේමයි කියලා පෙන්නවා වගේ, ඡායාව ඇතිතන බල්ලෙක් කියලාම පෙන්නවා වගේ මාතුලත් මේ මුලාව ඒ විදිහටම තියෙනවා නේද? එහෙනම් මෙතන මුලා වෙන නිසා නේද මේ සියල්ල මේ සසරම දිවියේ තවදුරටත් යන්නේ. එහෙනම් මෙතන නිදුනොත් මේ මුලාවෙන් මේ රැවටීමෙන් ගැලවුණොත් මේ ජීවිතේම අද අදම මේ සසරෙන් මිදෙන්න පුළුවන් නේද කියන ප්‍රත්‍යක්ෂතාවය ඔබට දැනෙයි. ඒ නිසා අද හොඳින් ඒ ටික මෙහි කර බලන්න, මෙතන හඳුනගන්න, හඳුනගෙන හිත උදේට එන්න, ඉතුරු ටික කියලා දෙන්න.